ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද දෙසැම්බර් 24 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් පිළිබඳව අවධානය යොමු කරමු. මේ එවෙනුවෙන් මවුබිමින් පුවත් විශේෂාංගය. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම පහුගිය දිනවල ප්‍රමුඛ මාතෘකාවක් වෙලා තිබුණා. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මේ පිළිබඳව කතා කළා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඇතැම් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් සමහර විවේචන ඉදිරිපත් කළා. එල්ටීටී සංවිධානය පරාජයට පත් කරපු, යුද්ධයට නායකත්වය දීපු නායකයින්ගේ එවැනි ආරක්ෂාව අඩු කිරීම සුදුසු නැහැ කියලා. නමුත් අපි දැක්කා ඊයේ දිනේ වන විට හමුදා සමාජිකයිනුත් මේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවෙන් ඉවත් කරන්න කටයුතු කරලා තිබුණා. කොමුණත් මේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවලා හිටපු පිරිසෙන් ඉවත් කළ යුත්තේ ත්‍රිවිධ හමුදා සමාජිකයින් නෙවෙයි, පොලිස් නිලධාරීන් කියලා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් වන උදේ ගම්මන්පිල මහතා සඳහන් කළා. ඉවත් කරන පොලිස් නිලධාරීන් ඔවුන්ට පැවරලා තියෙන වෙනත් රාජකාරී වලට යොදවන්න පුළුවන්. නමුත් හමුදා නිලධාරීන් එසේ ඉවත් කිරීම අත්‍යවශ්‍ය නෑ කියලා උදේ ගම්මන් පිළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් පළ කළා.
පිරිවැය අඩු කිරීම සඳහා හමුදා ඉවත් කරනවා කියලා ඒක මෝඩ තීන්දුවක්. ඇයි හමුදාව හිටපු ජනාධිපතිවරුන් ගාව හිටියත් කඳවුරේ හිටියත් ඔවුන්ගේ වැටුප්සා නිකුත් දීමන ඒ ආකාරයෙන්ම ගෙවන්න ඕනේ. මේ දිනවල රටේ පවතින සාමකාමී වාතාවරණය නිසා හමුදාවට සුවිශේෂී රාජකාරියක් නැහැ. හැබැයි හමුදාව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ඉතිරි කරලා පොලිසිය නිදහස් කරගත්තා නම් පොලිසියට තව රාජකාරි ගණ්ණාවක් තියෙනවා කරන්න. අද පොලිසිය කියන අපිට අපරාධ විමර්ශනයට නිලධාරින් නැහැ, ඇසිරීමට නිලධාරින් නැහැ, උසාවි කටයුතු වලට නිලධාරින් නැහැ. ඒ වගේම පාතාල මර්ධනයේට මත්කුඩු මර්ධනයේට නිලධාරින් පොලිස් නිලධාරි දෙවෙන්ද හිගයක් තියෙනවා. ඒ හිගේ තිබියදී පොලිස් නිලධාරීන් හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට රඳවලා සුවිශේෂී රාජකාරියක් නැති ත්‍රිවිධ හමුදාවෙහි මුදවා හැරීම ඉතාම අතාර්කික අත්දැකීම් නොමැති බව නැවත වරක් ප්‍රදර්ශනය කරන තීන්දුවක් විදිහට අපි දකිනවා.
ඒත් එක්කම ප්‍රේම්නාත් සී දොළවත් නීතිඥවරයා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහුත් අදහස් පළ කළා. කොමුණත් ඔහු කිව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවලා හිටපු ත්‍රිවිධ හමුදා සමාජිකයින් ඉවත් කිරීම සුදුසු නෑ, එසේ ඉවත් නොකරන්න කියලා ප්‍රේම්නාත් සී දොළවත් හිටපු මන්ත්‍රීවරයා මේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
කරන උත්සාහයක් හැටියට අපි පැහැදිලිව දකිනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ලබා දෙන්න, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ ලබා දිය යුතු ආරක්ෂාව ලබා දෙන්න කියන කාරණේ මේ අවස්ථාවේ අවධාරණය කරනවා.
එස්.එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා කියලා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ කඳවුරත් එක්ක අනුරාධපුරයෙන් දේශපාලනය හරිහරියට කරපු දේශපාලනඥයෙක්. අපි දැක්කා පොහොට්ටුවේ මහා රැලි පටන් ගන්න අනුරාධපුරයෙන්, අනුරාධපුරයේ පොහොට්ටුවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා හිටියේ ඊට ශක්තිය සැපුවේ එස්.එම්. චන්ද්‍රසේන හිටපු ඇමතිවරයා. නමුත් පහුගිය කාලේ ඔහු දිගටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව වැඩ කරනවා අපි දැක්කේ නැහැ. ඔහු අලුත් තීරණයක් අරගෙන තිබුණා. ඒ තමයි ඊයේ දවසේ ඔහු සර්වජන බලය පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගත්තා. තමන්ගේ පාක්ෂිකයන් ඇතුළු පාර්ශව කිහිපයක් එක්ක සාකච්ඡා කරලා තමන් මේ තීරණය ගත්තා කියලා තමයි ඔහු කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අමාත්‍ය දුර කිහිපයක් ඔහු දරුවා. පස්සේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ ලකුණෙන් පහුගිය මහමැතිවරණ තරග කළා. නමුත් ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. අලුත්ම තීරණයේ හැටියට ඊතරම් අත්දැකීම් තියෙන උතුරුමැද පළාතේ මහ ඇමතිවරයෙක්, තනතුරු කිහිපයක් දරපු අමාත්‍යවරයෙක්, කෙසේ වෙතත් ඔහු දැන් ඊයේ දවසේ මේ තීරණයත් එක්ක සර්වජන බලයේ සමාජිකත්වය අරගෙන තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරපු එස්.එම්. චන්ද්‍රසේන හිටපු ඇමතිවරයා
ඡන්දදායකයෙක් කතා කරා. අපේ නායකයෝ, කලාප නායකයෝ, අපේ හිටපු ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරු වගේ ග්‍රාමීය නායකයෝත් එක්ක, අපේ හිත දේශපාල හිතවතුන්ත් එක්ක කතා කරා. හැම අවස්ථාවකම මේ කිව්වේ දැනට නිකලල්, ඒ වගේම තා කෙටි කාලෙකින් ඉදිරියට ගිය දක්ෂ නායකයෙක් ඉන්න දිලිත් ජයවීර මහත්මයා නායකත්වයේ දරන පක්ෂය තමයි සුදු පක්ෂය. මම මේ තනියෙන් ගත තීන්දුවක් නෙමෙයි. මගේ පාක්ෂිකයෝ, රටේ ජනතාව, එක සියලු දෙනායකම කතා කරලා මම මේ තීන්දුව රාජමාණ්ඩිත දේශපාලනේ පුරුදු වෙන්න කරන කෙනෙකුට නෙමෙයි. මම නොදන්නකමට ආවත් නෙමෙයි. මම ඉතාලම දැන හඳුනාගෙන අධ්‍යයනය කරලා හොයලා බලලා ඉස්සරහට යන්න පුළුවන් තැන කොතනද කියලා තේරුම් ගන්න සර්ව ජන බලෙත් එක්ක එකතු වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී තනිවෙන් තරග කරන්න අවධානය යොමු කරලා තියෙනවා කියලා ආරංචි වෙනවා. කොමුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානම හවුල්කාරී පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමු වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ විධායක සභාව පසුගියදා රැස් වුණා. මේ ගැන එහිදී සාකච්ඡා කරලා තිබුණා. පක්ෂයේ ගොඩක් දෙනෙකුගේ අදහස වෙලා තිබුණේ ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පෙරමුණක් විදිහට තනිව තරග කිරීම සුදුසුයි කියලා. කොමුණත් ඉදිරියේදී මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන් කියලා පොදුජන පෙරමුණේ ඇතැම් නියෝජිතයින් සනාහන් කරලා තිබුණා. පසුගියදා මේ තිබුණු විධායක සභාවේදී මහමැතිවරණයේදී පක්ෂයෙන් නිවත් වෙලා ගිය කණ්ඩායම් ආයිමත් පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කරලා තිබුණා. මත දෙකක් නිර්මාණය වෙලා තිබුණා. බොහෝ පිරිසක් කියලා තිබුණේ ඔවුන් යළි සම්බන්ධ කර ගැනීම සුදුසුයි කියලා. තවත් පිරිසක් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දක්වලා තිබුණා. කොමුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී දැනට තියෙන තත්ත්වය අනුව බොහෝ දුරට තනිව තරග කිරීමේ සූදානමක් ගැනයි වාර්තා වෙන්නේ. ලංකාවේ රාජ්‍ය සේවයේ තියෙන දූෂණයට, අක්‍රමිකතාවලට වැටබඳින්න ප්‍රධාන යොමුවීමක් තමයි ඩිජිටල් කරණය කියලා පහුගිය කාලේ දිගින් දිගටම සාකච්ඡා කළා. වර්තමාන ආණ්ඩුවත් ඩිජිටල් කටයුතු පිළිබඳව අලුත් අමාත්‍යාංශයකුත් පිහිටුවලා ඩිජිටල් කරන ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ මූලික සැලසුම යෙදුවා. දැන් අපි දැක්කා අපේ රටේ රාජ්‍යාංශයේ ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරනවා කියලා ඉරංග ගුණසේකර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් ලබන අවුරුද්දේ ආරම්භ කරනවා කියලයි ඉරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැත්වුණු උත්සවයකට එකතු වෙමින් තමයි ඉරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.
අප ලබන වසර තුළ සූදානම් වෙනවා අපේ රට විශේෂම රාජ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කර ගැනීම සඳහා. ඒ වගේම අප සූදානම් වෙනවා ලබන වසර තුර අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල යන්න. ඒක හුදු පරිසර සුදුවීමක් නෙමෙයි. ඒකේ පරිසරයක් තියෙනවා, සදාචාරයක් නැගිටීමක් තියෙනවා, අපේ රටේ බුද්ධිමතුන්ගේ නැගිටීමක් තියෙනවා, අපේ රටේ සංස්කෘතිය නැගිටීමක් තියෙනවා, අපේ රටේ සදාචාරය නැගිටීමක් තියෙනවා, අපේ රටේ සහෝදරත්වයේ, සාමූහිකත්වයේ, මිනිසුන්ගේ නව චින්තනයේ නැගිටීමක් තමයි ක්ලීනින් ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඔබේ අපේ ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ජනතාවාදී ආණ්ඩුව සමග සම්බන්ධ වෙවි. ඒ අඩුපාඩු ඉතාමත් තීව්‍ර ලෙස විවේචනය කරන අතර අපේ වසර තුළ අප බලාපොරොත්තු වෙනවා ඔබයි අපයි සියලු දෙනා එකතු වෙලා පියවරෙන් පියවර මේ වැඩ කටයුතු ටික කරගන්න.
සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් වන තීරණය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න ඊයේ දවසේ විෂයභාර අමාත්‍යවරයා කටයුතු කරලා තිබුණා. ඒ අනුව සහල් හිඟේ තවමත් තියෙන නිසා ලබන ජනවාරි මාසේ 10 වෙනකන් සහල් ආනයනය කරන්න අවසර ලබා දෙන්න වෙළඳ අමාත්‍යවරයා එකඟ වුණා කියලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සඳහන් කළා. ඊයේ තිබුණු සාකච්ඡාවකින් පසුව ආනයනකරුවන් කිව්වේ ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනවා කියලා. වෙළඳපළේ තියෙන සහල් අර්බුදයට විසඳුමක් විදියට සහල් ආනයනයට ලැබලා දීලා තිබුණු කාලය දෙසැම්බර් 20 වෙනිදායින් අවසන් වුණා. මේ දක්වා ලංකාවට ගෙන්නලා තිබුණු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 67,000ක්. කොමුණත් රජයේ පාර්ශවයෙන් කියන්නේ ආනයනය කරන මෙට්‍රික් ටොන් 70,000ක සහල් තොගයේ පළමු තොගය රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ඇනෝම් කරපු මෙට්‍රික් ටොන් 5,200ක තොගය කොළඹ වරායට ළඟා වෙන්න නියමිතයි කියලා අද දවසේ මේ අගහරුව අද දවසේ. ඉතින් කොමුණත් තවදුරටත් සහල් ආනයනය කිරීමේ කාලය ජනවාරි 10 වෙනිදා දක්වා සිද්ධ කරන්න ඉඩ දෙන්න වර්තමානයේ පවතින සහල් හිඟේ නිසා විෂයභාර අමාත්‍යවරයා තීරණය කරලා තිබුණා කියලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගන්න, විදේශ විනිමය වැඩි කරගන්න, සංචිතය වැඩි කරගන්න, අපනයන ආදායම වැඩි කරගන්න උත්සාහ කරමින් හිටියා. ඊට සුබදායක පුවතක් ඊයේ දවස වෙනකොට වාර්තා වුණා. ලංකාවේ 2024 නොවැම්බර් මාසයේ වන විට භාණ්ඩ හා සේවා අපනයනෙන් ලැබපු ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 1269.33ක් විදිහට වාර්තා වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා බලද්දී 2023 අවුරුද්දේ මේ කාලයට සාපේක්ෂව 0.04ක වර්ධනයක් හැටියට සඳහන් කරලා තිබුණා. ශ්‍රී ලංකා රේගුව නිකුත් කරපු දත්තවලට අනුව 2024 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය කාර්ය සාධනය ඇමරිකන් ඩොලර් මිලියන 943යි. ඒක 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6ක පහත වැටීමක් කියලා සඳහන් කරලා තිබුණා. කොමුණත් ගෙවුණු කාලය සලකා බලද්දී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඉහළ ගිය බවක් වාර්තා කරලා තිබුණා. එමනම් යලිත් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.